සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තිබෙනවා.
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමිය සභාව කල්තබන අවස්ථාවේදී ප්‍රශ්න මේ දිනවල යෞවන සමාජ බලමණ්ඩල ප්‍රසන්න කරන කටයුතු දිවයින පුරා කෙරමින් පවති. 1979 රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ආරම්භ කළ ජාතික තරුණ සේවා සභාව එතෙක් මෙතෙක් කෙදිනකවත් නොවූ ආකාරයේ දේශපාලනීකරණය කිරීම දරන උත්සාහයම පෙර සංවිධාන කටයුතු කරන ආකාරයේ මනාව පෙනීයයි. මෙතෙක් කලත් තරුණ සේවා නිලධාරී විසින් කළ කටයුතු ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු සභා මන්ත්‍රීවරුන් සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නියෝජනය කරමින් ඉටු කරන තමන්ගේ කණ්ඩායමේ පමණක් දැනුවත් කරමින් නිලධාරි මණ්ඩලයක් පත්කරගෙන ගැනීමට කටයුතු කරන ආකාරය ඔබතුමා දන්නවාදැයි මම සිතමි. ඒ නිසා මේ වෙලාවේදී ක්‍රීඩා ඇමැතිවරයා යවන කටයුතු ඇමතුමාගෙන් මම ප්‍රශ්න තුනක් අහලා තියෙනවා. මම ඔබතුමාගෙන් අහන්නේ මේ වෙලාවේ දැනට බලමණ්ඩල පිහිටවමින් පවතින රටේ තරුණ සේවා බලමණ්ඩල. හැබැයි මේ වෙනකොට ඒ තරුණ සේවා බලමණ්ඩලවලට ඔබතුමාගේ තරුණ සේවා සභාවේ සභාපතිතුමා කෙලින්ම කියලා තියෙනවා අපි බලමණ්ඩල පිහිටවන්නේ අපිට ඕන විදියට කියලා. ඒ වගේම තරුණ සේවා සභාවේ දැන් බලමණ්ඩල පිහිටවනකොට ප්‍රාදේශීය සභාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඕගොල්ලෝ මැදිහත් වෙලා පිට. මෙතෙක් කල් එහෙම වුණේ නැහැ. අපි කවදාක්වත් තරුණ සේවා බලමණ්ඩල පිහිටවන කාලේ අපි කවදාක්වත් එක බලමණ්ඩලයකට ගිහිල්ලා එහෙම බලපෑම් කළා නැහැ. ස්වාධීනව තරුණයොන්ට ගිහිල්ලා තමන්ගේ බලමණ්ඩලයේ පිහිටවලා ඊළඟට ප්‍රාදේශීය බලමණ්ඩලයේ පිහිටවලා දිස්ත්‍රික් බලමණ්ඩලයේ පිහිටවලා ඒ විදිහට තමයි අපේ දිගටම ගියේ. නමුත් දැන් මේ මැදිහත් වීම මේක එච්චර තරුණ සේවා සභාවක් ඇටියට මේක එච්චර සුදුසු දෙයක් නෙවෙයි. මේක 1979 රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් ඇටියට තමයි මේක ගෙනාවේ. නමුත් ඒ කාලේ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තිබ්බේ. හැබැයි අපි ඒ තරුණ සේවා සභාවල්වල අපි ඒ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියද්දිත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි තමයි සමහර බලමණ්ඩලවල තන අපි ගිහිල්ලා ඒ වගේ තනතුරු ලබාගෙන බලමණ්ඩලවල ප්‍රාදේශීය බලමණ්ඩලවල දිස්ත්‍රික් බලමණ්ඩලවල තනතුරු නිල තනතුරු දරුවා. දැන් මේක දිගින් දිගටම මේ පෞගිය කාලේ මේ වෙනකොට සෑහෙන්න මේ සම්බන්ධව විවේචන උද්ඝෝෂණ තනින් තන යෙදෙනවා. ඒ නිසා මම ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඔබතුමා මේ සම්බන්ධව ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. මේ දේ මේ විදියට මේක ඉස්සරහට ගියොත් මේක එච්චර තරුණ සේවා සභාවක් ඇටියට සුදුසු දෙයක් නෙවෙයි. මේ වෙනුවෙන් සභාපතිවරයා දීර්ඝ මැදිහත් වීමක් වෙනවා ඔබතුමාලා පත් කරලා ඉන්නේ. සම මේක වහාම ස්වාධීන විදියට ඒ තරුණ සේවා සභාවල්වල සභාවල් පිහිටවන්න තමුන්නාන්සලාගේ මැදිහත් වීම රජයක් ඇටියට මැදිහත් වෙන්න ඕන දේවලුත් තියෙනවා නොයෙවිතු දේවලුත් තියෙනවා. තරුණ සේවා සභාවක් ඇට ඇමතිවරයාගේ තියෙන සම්පූර්ණ බලය තියෙන්නේ ඇමතිවරයාට සහ සභාපතිවරයාට. බලමණ්ඩල පිහිටවීම සහ සියල්ලම තා ඒ වෙනුවෙන් කටයුතු කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ ප්‍රශ්න තුනක් මම ඉදිරිපත් කරලා තිනවා ඔබතුමාගෙන් පිළිතුරු ලබා.
ගරු තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යතුමා ඔබතුමාට මේතු 8ක කාලයක් තිබෙනවා.
සභාපතිතුමියනි මේ තරුණ සේවා සභාවේ තරුණ සංගම් පිහිටවීම සම්බන්ධයෙන් මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්න තුනක් තියෙනවා. මේකට අදාළව ගත්තොතින් මේ 1979 අංක 69 දරන ජාතික තරුණ සේවා පනතේ 4 වෙනි වගන්තියේ තමයි සඳහන් වෙන්නේ ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ පූර්ණ වර්ධනය සාර්ථක කිරීමට හැකිවන පරිදි ඔවුන්ගේ ස්වාර්ථයන් ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගෙන ප්‍රධාන අරමුණු 14ක් තියෙනවා. මේ අරමුණු 14 ඇතුලේ තමයි තියෙන්නේ තරුණ සංවිධාන පිහිටුවීම සහ තරුණ සුබ සාධනය සඳහා ඒ සංවිධාන කටයුතු කිරීම. ඉතින් ඒ අනුව මේ තිබුණු තරුණ සේවා සභාව යටතේ තිබුණ තරුණ සංවිධාන ප්‍රතිසංවිධානය කිරීමක් තමයි බොහෝ වෙලාවට අපි සිද්ධ කරේ. එතකොට ඒ තරුණ සංවිධාන ප්‍රතිසංවිධානය කිරීමේ සහ තරුණ සංවිධාන නොතිබුණු තැන්වල අලුතින් තරුණ සංවිධාන පිහිටුවීමේ වගකීම බලය සහ අයිතිය තියෙන්නේ අපේ අමාත්‍යාංශයට සහ තරුණ සේවා සභාවට. එතකොට ඒකට අමාත්‍යවරයා විදිහට නියෝජ්‍ය අමාත්‍යවරයා මැදිහත්වීම හෝ තරුණ සේවා සභාවේ සභාපතිවරයා මැදිහත්වීම ඒක අනිවාර්ය කාරණයක්. මොකද ඒ වගකීම තියෙන්නේ අමාත්‍යාංශයට. එතකොට ඒකේ ඉන්න ප්‍රධානීන් ඒකට මැදිහත් වෙන්න ඕන. ඉතින් ඒක සභාපතිවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා මේකට මැදිහත් වූ පමණින් ඒක දේශපාලනීකරණය වීමක් වෙන්නේ නැහැ. ඒක තමයි අපේ අමාත්‍යාංශය සහ තරුණ සේවා සභාවේ තියෙන වැඩේ. ඉතින් ඒකත් එක්ක තමයි මේ ගැටලුව ඔබතුමා මතු කරලා තියෙන්නේ. නමුත් මේකේ අපි දන්නවා මන්ත්‍රීතුමනි, ඔබතුමා එක ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. සමාජවාදී තරුණ සංගමයේ තරුණ සමිති සඳහා පාවිච්චි කරන ලබන ලාංඡනයේ ලෝගෝ සමාජ යෞවන සමාජ සඳහා පාවිච්චි කරනවද කියලා. එතකොට මේකෙදී අපි විශේෂයෙන්ම මේ ජාතික තරුණ සේවා සභාව වාර්ෂිකව විවිධ තේමාවන් යටතේ යෞවන සමාජ පිහිටුවීම සහ ප්‍රතිසංවිධානය කරනවා. ඒ අනුව මේ වර්ෂයේදී අපි යෞවන සමාජ පිහිටුවීම කරලා තියෙනවා. මේක අපි නම් කරලා තියෙන්නේ කනෙක්ට් 2025 යූත් ක්ලබ්ස් කියලා නම් කරලා තියෙනවා. මොකද ඔබතුමා දන්නවා ඕනම වැඩසටහනක් කාලයක් ගියාට පස්සේ ඒකේ තියෙන අර ආකර්ෂණය මේ අඩු වෙලා යනවා. එතකොට මේවා රීබ්‍රෑන්ඩ් කරන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි මේක නැවත වතාවක් රීබ්‍රෑන්ඩ් කරන්නේ යූත් ක්ලබ්ස් කියලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි මේකේ වෙන දේශපාලන වැඩක් කරනවා කියලා. නමුත් අපි රීබ්‍රෑන්ඩින් කරනවා තරුණයාව මේකට ආකර්ෂණය කර ගැනීමට. මොකද අපි දන්නවා පහුගිය කාලේ තරුණ යෞවන සම්මාන තරුණ සමාජ කියලා තිබ්බට ඒවා බොහෝ විට ඇක්ටිව් නැහැ. ඒ කියන්නේ සියල්ල නෙමෙයි. නමුත් ලංකාව පුරාම ඒක සංවිධානයක් විදිහට ඇක්ටිව් වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඒක නැවත තරුණයාව මේ ජාලයට එකතු කරගන්න තමයි අපි මේ යූත් ක්ලබ් වැඩේ පටන් ගන්න. ඒතර මේකත් එක්ක මන්ත්‍රීතුමනි, මෙම ලාංඡනය සෑම ග්‍රාම නිලධාරී වසමකම අපි යූත් ක්ලබ් පිහිටුවීමට තරුණ තරුණියන් ඒකරාශී කර ගැනීමට යූත් ක්ලබ් ලාංඡනය අපි දැන්වීමක් විදිහට ප්‍රචාරණය කරලා තියෙනවා. හැබැයි මේ ලාංඡනය හැර වෙනත් කිසිම තරුණ සංවිධාන හෝ තරුණ සමිතිවල ලාංඡන භාවිතා කරලා නැහැ. ඒක වගකීමෙන් කියන්නේ ඒ අනුව තරුණ සමාජවාදී තරුණ සංගමය හෝ වෙනත් තරුණ සංගමයක ලාංඡනයක් අපි භාවිතා කරලා නැහැ. අපි යූත් ක්ලබ් එකේ ලාංඡනය තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔබතුමා ප්‍රශ්නයක් අහනවා, මේක තරුණ සේවා නිලධාරීන් සියලු දෙනා දේශපාලනීකරණය වී ඇති අතර ඔවුන් ජාතික ජනබලවේගයේ නියෝජිතයන් ලෙස කටයුතු කරන බව දන්නවද කියලා. මම විශ්වාස කරනවා මේ ඉන්න නිලධාරීන් සියලුම දෙනා මේ අපේ ආණ්ඩුව ආවට පස්සේ බඳවගත්ත අය කවුරුවත් නෙමෙයි. මේ ඉන්නේ පැරණි නිලධාරීන්, පැරණි සේවකයෝ, විවිධ රජයන් යටතේ තරුණ සේවා සභාවට රැකියාවට බඳවගත් අය. ඒතර මේ අය සියලු දෙනාම එක සැරේට අපි ආපු ගමන් අපේ කරගන්නවා කියන එකේ තර්කයක් නැහැ. එහෙම කරගන්නත් බැහැ. නමුත් මම විශ්වාස කරනවා එහෙම ඒ සියලු දෙනාම අපේ රජයට එකඟ වෙලා හෝ අපේ රජයට කැමති වෙලා තියෙනවා නම් ඒකට අපිට කරන්න දෙයක් නෑ. ඒක තමයි වර්තමානයේ දේශපාලනයේ ස්වභාවය මන්ත්‍රීතුමනි. නමුත් අපි ඒක දේශපාලනීකරණය වී තියෙනවයි කියන එක අපි පිළිගන්නේ නැහැ. මේක තියෙනවා. ඒගොල්ලෝ මේ සේවා කාලය තුළ දේශපාලන කටයුතු වල නිරත වුණයි කියන එක අපි පිළිගන්නේ නැහැ, විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒගොල්ලගේ කාර්යය තමයි මේ යූත් ක්ලබ් හදන එක. ඒගොල්ලගේ රැකියාවේ කොටසක් තමයි යූත් ක්ලබ් හදන එක. ඒතර ඒගොල්ලෝ තමන්ගේ රැකියාවේ කොටසක් විදිහට තමන්ගේ රැකියාවේ කාලය ඇතුළත මේ යූත් ක්ලබ් හදන්න මැදිහත් වෙන එක දේශපාලනීකරණය වීමක් කියලා අපිට අර්ථ දක්වන්න බෑ. ඒක තමයි
ඇමතිතුමා තව මිනිත්තු දෙකක කාලයක්
වෙනවා. ඒ වගේම මන්ත්‍රීතුමනි, ඒක නිසා මේ ඒගොල්ලෝ දේශපාලනීකරණය වෙලා තියෙනවා කියන එක අපිට පිළිගන්න බෑ. ඒක විශ්වාස කරන්න බෑ. ඊට පස්සේ ඔබතුමා ඊළඟට අහනවා, තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමති ලෙස ඔබතුමා යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩල පිහිටවීම දේශපාලන බලපෑම් වලින් තොරව අපක්ෂපාතීව කළ යුතු බව දන්නවද කියලා. ඔව්, මේක අපි හොඳටම දන්නවා. අපි මේකට කිසිම දේශපාලන බලපෑමක් කරේ නැහැ. අපි ගරු සභාපතිතුමියනි, අපි උත්සාහ කරන්නේ ලංකාවේ තියෙන ග්‍රාම සේවා වසම් 14,020 මට 20 මට මතක හැටියට ඒ සියල්ලම අපි යුත් කලබ් එකක් තරුණ සංගමයක් පිහිටවන්න තමයි අපි අදහස් කරන්න. ඒක දැන්ටමත් අපි තරුණ යුත් කලබ්ස් 11,000ක් විතර අපි හදලා තියෙනවා. එතකොට ඒවා සම්පූර්ණයෙන්ම ඒ ග්‍රාම සේවා වසම ඉන්න තරුණයෝ එකතු කොල්ලා. එතකොට ඒ තරුණයෝ එකතු කිරීමේදී අපි දේශපාලන පක්ෂ විදියට එකතු කොල්ල නෑ, ඒ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම ඉන්න තරුණ තරුණයොන්ට කතා කරලා ඒගොල්ලෝ එකතු කොල්ලා ඒ අයත් එක්ක තමයි අපි මේ සංවිධාන හදලා තියෙන්නේ. මොකද අපි කිසිම වෙලාවක මන්ත්‍රීතුමනි දැන් UNP ශ්‍රී ලංකා JVP කියලා එහෙම කවුරුවත් බෙදන්නේ නැහැ. අපි සියලු දෙනාම එකතු කරලා තමයි මේ රටේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන්නේ. ඒක නිසා අපි පක්ෂ විදියට මේ සංවිධාන පිහිටෙව්වේ නැහැ. ඒ ගම්වල ඉන්න තරුණ තරුණියෝ එකතු කරලා තමයි අපි මේ යූත් ක්ලබ් කියන එක පිහිටෙව්වේ. එතකොට ඒකෙදී අපේ අයත් ඉන්නේ නැති, වෙනත් පක්ෂවල අයත් ඉන්නේ නැති. ඒකේ විශේෂත්වයක් නැහැ. අපි ආගම් අනුව බෙදලා නැහැ, ජාතීන් අනුව බෙදලා නැහැ. ඒක තමයි අපේ නිර්ණායකය. අපි මේකේ නිර්ණායකය විදියට ගන්නෙ තරුණයන් කියන කාරණේ විතරයි. ඉතින් ඒකත් එක්ක ඔබතුමා මතු කරන මේ අපක්ෂපාතීව කළ යුතු බව අපි දන්නවා. ඒක නිසා
කිසිම
පක්ෂපාතීත්වයක් දක්වලා නැහැ. ඉතින් ඒක නිසා ඔබතුමාගේ මේ ප්‍රශ්න තුන්ට මට කියන්න තියෙන්නේ මෙන්න මේ කාරණය තමයි. අපි මේ යූත් ක්ලබ් පිහිටවීම වගකීමෙන් කරන්නේ අපේ රටේ තාරුණ්‍යයට අලුත් හෙටක් හදලා දෙන්න, අලුත් සමාජයක් නිර්මාණය කරගන්න තමයි අපි මේ යූත් ක්ලබ් පිහිටවන්නේ. මේක ඇත්තටම අපේ රටේ නව ප්‍රවණතාවයකට, නව දිශාවකට අපේ රට ගෙනියන්න තරුණයා උදානම් කිරීමට තමයි අපි මේ යූත් ක්ලබ් පිහිටවන්නේ. නැතුව මේක ඇතුලේ අපිට වෙන පටු දේශපාලන අරමුණු මේ යූත් ක්ලබ් ඇතුලේ නැහැ මන්ත්‍රීතුමනි.
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න අංක 2 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත ජයවීර මන්ත්‍රීතුමනි.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, ඇත්තට මගේ ප්‍රශ්නේ යොමු වෙන්නේ ගරු මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙත. ඇත්තටම අපි කවුරුත් දන්නවා පහුගිය වකවානුවේදී මේ ලෝකයෙන් පැවිතිච්ච කොවිඩ් වසංගතය සහ ලෝකයේ ශීඝ්‍රයෙන් ඇති වුණ තාක්ෂණික දියුණුවත් එක්ක හැමෝම තමන්ගේ මුල්‍ය කටයුතු සිදු කරනකොට නිතරම යොමු වෙන්න ගත්තා ඩෙබිට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් සහ QR කෝඩ්, එහෙම නැත්නම් ක්වික් රෙස්පොන්ඩ් කෝඩ් කියන එක. එහෙමත් නැත්නම් කිව්වොත් හරපත්, බැරපත් සහ QR කේත පාවිච්චි කරලා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ තමන්ගේ ගනුදෙනු සිදු කරන්න පෙළඹෙන්න ලෝකයේ රටවල් බොහෝමයක් විශේෂයෙන්ම එහෙම තමන්ගේ ආර්ථික කටයුතු සිදු කරද්දී ඔන්ලයින් ක්‍රමවේද භාවිත කරන්න යොමු වුණා. ඒත් එක්කම හැබැයි ලෝකයේ අනිත් රටවල් වේගෙන් ඒකට යොමු වෙනකොට අපේ ශ්‍රී ලංකාව ඒ පැත්තට යොමු වුණේ යම් පසුගාමි තත්ත්වයක. එතකොට මට තියෙන්නේ රජයේ කියන්න තියෙන රජයේ ආර්ථික වැඩපිළිවෙල යටතේ ඩිජිටල් ආර්ථිකයක් කරා යොමු කරවීමට මේ වන විට පියවර රාශියක් ගෙන ඇති අතර ඒ සඳහා වෙනම අමාත්‍යාංශයක්ද පිහිටවල තියෙනවා මේ වෙනකොට. නමුත් ජනතාව තමන්ගේ ගනුදෙනු ණය හෝ හර කාඩ්පත් වලින් හරි හෝ QR ගෙවීම් කිරීමේදී ඇතැම් ව්‍යාපාරිකයන් යම් ප්‍රතිශතාගයක් අය කරනවා මේ ඒ වෙළඳ වටිනාකම් මත. එතකොට ඒක ඇතුලේ සමාජයේ දැඩි කතාබහක් ඇති වෙලා තියෙනවා මේ පාරිභෝගිකයින්ට තමන්ගේ මිලට අමතරව යම් වැය බරක් දරන්න සිදු වෙලා තියෙනවා කියලා. එතකොට මගේ පළවෙනි ප්‍රශ්නය වෙන්නේ ණය හෝ හර කාඩ්පත් වලින් හෝ QR කේත මගින් ගෙවීම් සිදු කිරීමේදී අමතර ගාස්තුවක් පාරිභෝගිකයා වෙතින් අය කිරීමට හැකියාවක් තියෙනවද කියන එක පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය, එසේ අය කිරීමට හැකියාවක් නොමැතිනම් ඒ සඳහා පාරිභෝගික ජනතාවට ගන්න පුළුවන් යම් පියවරක් තියෙනවද ඊට එරෙහිව, එහෙම අය කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව? ඊට අමතරව තුන්වෙනි ප්‍රශ්නය වෙන්නේ ඩිජිටල් සහ QR ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමට තිබෙන ප්‍රධාන බාධාවල් මොනවද, අපේ රටේ මේක වේගයෙන් ප්‍රවර්ධනය කරන්න තියෙන මොනවද ප්‍රධාන බාධාවල් කියන එක. හතරවෙනි ප්‍රශ්නයේ විදිහට යම් හේකින් මේ ගාස්තු ප්‍රතිශතාත්මකව අය කිරීම වෙනුවට ඒකකයක් සඳහා යම් මුදලක් අය කරලා ඒ අය කරන මුදල රජය විසින් ප්‍රතිපූර්ණය කරලා මේ ගනුදෙනු කිරීමේ, ඒ කියන්නේ රජයේ ඒ වැයබර දරලා ඒක මේ ගනුදෙනු ප්‍රවර්ධනය කරන්න රජයේ අවධානය යොමු වෙලා තියෙනවද? ඊළඟට අවසාන ප්‍රශ්නේ විදියට එහෙම අවධානයක් යොමු වෙලා තියෙනව නම් ඒ ඒ ඒ වෙනුවෙන් ගත්ත පියවරේ වර්තමාන මොන වගේ ප්‍රගතියක්ද දක්වන්නේ කියන එක තමයි මට විශේෂයෙන්ම අහන්න තියෙන්නේ මේක.
ගරු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු සභාපතිතුමියනි, පළවෙනි ප්‍රශ්නය සම්බන්ධයෙන් පිළිතුර වන්නේ ඇතරම කාඩ්පත් සහ QR මගින් ගෙවීම කිරීමට පහසුකම් ලබා දෙන වෙළඳායතන වෙත එම පහසුකම සක්‍රිය කර ගැනීමට සහ සේවාව ලබා දීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවෙන් බලපත්‍රයක් ලබා ඇති බැංකු මගින් තමයි මේ සේවාව සිද්ධ කරන්නේ. එන්නේ සේවාව වෙනුවෙන් අදාළ බැංකුව වෙත සේවා ගාස්තුවක් ලෙස ගනුදෙනුවේ වටිනාකමින් යම් ප්‍රතිශතයක් ගෙවීමට වෙළඳායතනයට සිද්ධ වෙනවා. එය වෙළඳ වට්ටම් අනුපාතය, එවත් මර්චන්ට් ඩිස්කවුන්ට් රේට් කියලා අපි හඳුන්වනවා. කාඩ්පත්තරා සිදු කරනු ලබන ගෙවීමකදී කිසිම විටක මේ වෙළඳායතනය විසින් ගෙවිය යුතුම ගාස්තුව පාරිභෝගිකයාගෙන් අමතර ගාස්තුවක් ලෙස අය කර ගැනීමට අවසරයක් දීලා නැහැ. ඒ කෙසේ නමුත් ඉන්ධන පිරවුන් හලකින් ඉන්ධන ලබා ගැනීමේදී ඒ වෙනුවෙන් කාඩ්පත් හරි QR හරහා මගින් ගෙවීමක් කරනවා නම් එම වටිනාකමින් උපරිමය 0.05% වන පරිදි අමතර ගාස්තුවක් පාරිභෝගිකයාගෙන් අය කරන්නට පුළුවන්. තවද රජයේ ආයතනයකින් සේවා ලබා ගැනීමේදී මේ ගෙවීම සිදු කරනවා නම් රුපියල් 10ක උපරිමයකට යටත්ව අමතර ගාස්තුවක් අය කරන්නට පුළුවන්. අන් කිසිම අවස්ථාවකදී පාරිභෝගිකයාගෙන් අමතර ගාස්තුවක් අය කර ගැනීමට අවසරයක් දීලා නැහැ. දෙවනි ප්‍රශ්නය, එසේ කිරීමට හැකියාවක් නොමැතිනම් පාරිභෝගික ජනතාව ගත යුතු ක්‍රියාමාර්ග ගත්තාම කීපයක් තියෙනවා. එක, ඉහත එකේ සඳහන් කරන මේ අවස්ථාව හැරෙනකොට වෙනත් අවස්ථාවක වෙළඳ ආයතනයෙන් අමතර ගාස්තුවක් ලබා ගත්තොත් අපි කාඩ් වලින් ගෙවීම කරන්න ගිහලා පාරිභෝගිකයන් ගාස්තුවක් ගත්තොත් පාරිභෝගිකයාට පුළුවන් එම කාඩ්පත ලබාගත් මූල්‍ය ආයතනය වෙත හෝ QR ගෙවීම සිද්ධ කරන ලද ඒ බැංකු ගිණුම ආයතන මූල්‍ය ආයතනය වෙත අමතර මුදලක් අය කළ බව, තමන්ගෙන් අමතර මුදලක් අය කරගත් බව සනාථ කරන්න පුළුවන් ලියවිල්ලක්, රිසිට් පතක් හෝ වෙනම ඕනෑම සාක්ෂියක් සහිතව මේ පිළිබඳව අදාළ මූල්‍ය ආයතන වෙත පැමිණිලක් කරන්න කියන එක ඒ සඳහා පරීක්ෂණ පැවැත්වෙනවා. ඒක තමයි පළවෙනි විසඳුම. ඒ වගේම තමයි කාඩ්පත් හෝ QR භාවිතයෙන් ගෙවීම සිදු කිරීමේදී අමතර ගාස්තුවක් අය කරගත නොහැකි බව වෙළඳ ආයතන වලට දැනුවත් කරන්න කියලා, ඉමර්ජන්ස්ලාට දැනුවත් කරන්න කියලා ශ්‍රී ලංකා මහා බැංකුව මේ වෙනකොට ඒ දැන් නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ගෙවීම සේවා සපයන විටින් විට මහා බැංකුව විසින් උපදෙස් ලබා දෙනවා. ඊළඟ ප්‍රශ්නය අංක 3, ඒවා ප්‍රවර්ධනය කිරීම සහ ඒවාට බාධාවන් මොනවද තියෙන්නේ? දැනටමත් මේ ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ දැනට පවතින ගෙවීම් පද්ධති අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වෙන ලෙසට ඇත්තරම සකස් කරලා තියෙනවා මේ පාසුකම් සපේලා. ඒ වගේම මෙම ගෙවීම් පද්ධතිවල භාවිතයන් වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. කෙසේ වෙතත් අපිට තියෙන බාධකයන් විදිහට හඳුනාගන්නේ මේ පිළිබඳව දැනුවත්භාවය, මහ ජනතාවගේ තියෙන දැනුවත්භාවය, ඒ වගේම මෙතනින් ගනුදෙනු කිරීමට තියෙන පොඩි අඩු පෙළඹවීම තියෙනවා. ඒ නිසා දැනුවත්භාවය වැඩි කිරීමේ වැඩසටහන් මහ බැංකුව විසින් දියත් කරලා තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකාව පුරා සෑම තැනම එක හා සමානව ඉහළ ගුණාත්මක භාවකින් යුත් අන්තර්ජාල පහසුකම් වගේම ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් අඩුවක් තියෙන ඒවත් ප්‍රවර්ධනය කරන්න පියවර ගනිමින් තියෙනවා. ඒ අඩුව යම් බාධාවක් විදිහට තියෙනවා. එමෙන්ම මහජනතාවගේ තියෙන අනෙක් පැත්තේ භාවිතයන් වල තවමත් කාසියා නෝට්ටු භාවිත කරමින් ගනුදෙනු කිරීමේ තියෙන වැඩි කැමැත්තත් යම් ආකාරයක බාධාවක් වෙලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර, ඩිජිටල් ගෙවීම අතරින් ඕනෑම වටිනාකමක් ගෙවීමේදී ප්‍රතිස්ථාත්මක ලෙස ගාස්තුවක් අදාළවන්නේ අදාළ ගෙවීම් සිද්ධ කරන්නේ කාඩ්පත් හෝ QR භාවිතයෙන් පමණයි. ඒ හැර අන්තර්ජාලයේ භාවිත කරමින් අපි සාමාන්‍යයෙන් කියන ඔන්ලයින් ගනුදෙනු සඳහා යම් ඒකකයක් වෙනුවෙන් අය කරන ගාස්තු ක්‍රමවේදයක් තියෙනවා. වගේම රජයේ මගින් ප්‍රතිපූර්ණයේ එම ගාස්තු රජයේ මගින් ප්‍රතිපූර්ණය කිරීමේ හැකියාව පිළිබඳ ශ්‍රී ලංකා මහා බැංකුව වෙත අපි එහෙම දැනුවත් කිරීමක් සිද්ධ කරලා නැහැ. මොකද මේ ක්‍රම දෙක භාවිත වෙන නිසා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහා බැංකුව ඩිජිටල් ගෙවීම ප්‍රවර්ධනය කිරීම සඳහා තවදුරටත් ගාස්තු අඩු කිරීමේ හැකියාව පිළිබඳ වෙනත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අපි අධ්‍යයනය කරමින් සිටිනවා. එතකොට අවසාන ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ ඇත්තටම ඒ අධ්‍යයන මට්ටමේ පවතින නිසා අපිට සිද්ධ වෙනවා තවදුරටත් මේ කටයුතු කෙසේද විධිමත් කළ යුතු වන්නේ කියලා සොයා බලලා අදාළ ක්‍රියාමාර්ග ගන්න කටයුතු සිදු වෙමින් තියෙනවා. බොහොමත්ම ස්තුතියි.
ඒ අනුව පාර්ලිමේන්තුව 2025 අගෝස්තු මස 5 වැනි අඟහරුවාදා පූර්ව භාග 9:30 දක්වා කල්තබනු ලැබේ.